මීළඟට ගරු තවරාජා කලාලි අර්සාන් මන්තිතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களே, இன்றைய தினம் இறக்குமதி மற்றும் ஏற்றுமதி கட்டுப்பாட்டு சட்டத்தின் ஒழுங்கு விதிகள் சம்பந்தமாகவும் இலங்கையின் வாணிக தொழில்முயற்சி இலகுபடுத்தல் சம்பந்தமாகவும் பேசப்படுகின்ற இன்றைய நாளிலே எனக்கும் பேசுவதற்கு சந்தர்ப்பம் கிடைத்தமையிட்டு மகிழ்ச்சி அடைகின்றேன். எமது இலங்கை நாட்டை பொறுத்தமட்டில் இந்த நாடு ஒரு சிறிய நாடாக இருந்தாலும் நாலு பக்கங்களாலும் கடலால் சூழப்பட்ட ஒரு நாடாகும். இங்கு நாங்கள் விவசாயத்தை கூடுதலாக செய்கின்ற நாடாகவும் இந்த நாடு இருக்கின்றது. அவ்வாறு இருக்கின்ற பொழுது இந்த நாட்டிலே குறிப்பாக தொழில் முயற்சிகளை மேற்கொள்ளக்கூடிய திட்டங்கள் பல இருந்தும், அவ்வாறு இருந்த திட்டங்கள் தொழிற்சாலைகள் திட்டமிட்டு அளிக்கப்பட்ட வரலாறுகளே அதிகமாக காணப்படுகிறது. அவ்வாறு இருக்கிற பொழுது இந்த நாட்டிலே நாங்கள் எவ்வாறு பொருளாதாரத்தை மேம்படுத்த முடியும் என்பதும் ஒரு வினா. அந்த அடிப்படையில் எமது இலங்கை திருநாட்டிலே பல வருமானங்களை ஈட்டித்தரக்கூடிய பல தொழிற்சாலைகள் இருந்தும் இன்னும் அது முற்றுமுழுதாக அளிக்கப்பட்ட நிலையில் மீள ஆரம்பிக்க முடியாத நிலைமை இந்த இலங்கை நாட்டிலே இருந்து கொண்டிருக்கிறது. அதன் அடிப்படையில் பார்க்கின்ற பொழுது ஒட்டி சுட்டான் ஓட்டு தொழிற்சாலை, பரந்தன் ரசாயன தொழிற்சாலை, பாலச்சேனை பேப்பர் ஃபேக்டரி, காங்கேசந்துறை சீமெந்து தொழிற்சாலை, கந்தளாயிலே சீனி தொழிற்சாலை, மட்டக்கிழப்பிலே மண்டூர் ஓட்டு ஃபேக்டரி, அதேபோன்று அம்பாறை மாவட்டத்திலே இறக்காமத்திலே ஓட்டு ஃபேக்டரி, அதேபோன்று மாபெரும் அரிசி ஆலையாக சவளக்கடை அரிசி ஆலை என்பன இந்த வடகிழக்கு பிரதேசங்களை ஒட்டியதான இந்த தொழிற்சாலைகள் இருந்திருக்கின்றது. ஆனால் இந்த நாட்டிலே ஏற்படுத்தப்பட்ட கலவரத்தினூடாக இந்த தொழிற்சாலைகள் முற்றுமுழுதாக அழிக்கப்பட்டு அங்கு வாழ்ந்த மக்களின் வாழ்வாதாரத்தினை கேள்விக்குறுக்கிய நிலை இருந்து கொண்டிருக்கிறது. இந்த நிலைமையிலே கருத்தில் கொண்டு எங்களுடைய இந்த பிரதேசங்களிலே எவ்வாறு பொருளாதாரத்தை மேம்படுத்த முடியும், இவ்வாறு அழிவுற்றிருக்கிற அந்த தொழிற்சாலைகளை கூட இட்டவரைக்குமாக மீளவும் உருவாக்கி அந்த மக்களின் வாழ்வாதாரத்தை மேம்படுத்தக்கூடிய எந்த திட்டமும் கடந்த அரசாங்கத்திலும் இல்லை, தற்போதைய இருக்கின்ற அரசாங்கத்திலேயும் இல்லாத ஒரு நிலைமை இருக்கின்றது. இந்த மனநிலை மாற வேண்டும். இன்றே இந்த வடகிழக்கு பிரதேசங்களிலே இவ்வாறு எங்களுடைய மக்களின் நீண்டகாலமாக இருந்து வந்த பல தொழிற்சாலைகள் இல்லாமலாக்கப்பட்டிருக்கின்றன, அழிக்கப்பட்டிருக்கின்றன. இந்நிலைமையிலிருந்து மாறுபட்ட ஒரு சிந்தனை இந்த நாட்டு தலைவர்களுக்கு உருவாக வேண்டும். அவ்வாறு உருவாகாவிட்டால் தொடர்ச்சியாக இந்த நிலைமையிலே இருந்து இந்த நாடு செல்ல முடியாது. இன்று பொருளாதாரம் சம்பந்தமாக பலரும் பலவிதமான கருத்துக்களை முன்வைக்கின்றார்கள். இந்த நாட்டிலே பொருளாதாரம் இவ்வாறு வீழ்ச்சியடைந்ததற்கு காரணமாக இருந்தவர்களை சட்டத்தின் முன் நிறுத்துவதற்கு தவறிய ஒரு அரசாங்கமாகவும் இது இருந்து கொண்டிருப்பதுதான் மனவேதனையான ஒரு விடயம். குறிப்பாக எங்களுடைய இந்த நாட்டிலே இன்று அபிவிருத்திக்கு பதிலாக மதுச்சாலைகள் உருவாக்கப்பட்டு அதிகமான பிரதேசங்களிலே பாடசாலை மாணவர்கள் முதல் முதியவர் வரைக்கும் மதுவுக்கு அடிமையாகி, அது மாத்திரமல்ல போதவஸ்துக்கும் அடிமையாகி மிக மோசமான ஒரு சமூகம் எங்களுடைய பிரதேசங்களில் உருவாகி கொண்டிருக்கின்றது. எங்கு பார்த்தாலும் சண்டைகள், ஒருவரை ஒருவர் தாக்குகிற விடயம், இதுவெல்லாம் இன்று வடகிழக்கு பிரதேசங்களிலே மேலோங்கி காணப்பட்டுக் கொண்டிருக்கின்றது. முற்றுமுழுதாக ஒரு சமூகம் அழிக்கப்படுகிற நிலைமைதான் இருந்து கொண்டிருக்கிறது. குறிப்பாக இந்த நாட்டில் ஒரு போர் சூழல் இருந்த நேரம், குறிப்பாக தமிழீழ விடுதலை புலிகளும் அரசாங்க படைகளும் போர் செய்த காலத்தில் கூட தமிழர் பிரதேசங்களிலே ஒரு ஒழுங்கான கட்டமைப்புள்ள இளைஞர் சமூகம் இருந்திருந்தது. அவர்களிடம் நேரிய கொள்கை ஒழுக்க விளிமியங்கள் எல்லாம் பாதுகாக்கப்பட்டுக் கொண்டிருந்தது. ஆனால் இப்பொழுது சீரழிந்த ஒரு சமூகமாக எங்களுடைய சமூகம் ஆக்கப்பட்டிருக்கிறது. இதன் பின்னணியில் யாரோ ஒருவர் இருந்து செயற்படுகிற ஒரு நிலைமைதான் நாங்கள் உற்றுநோக்கி பார்க்க வேண்டிய ஒரு நிலைமையிலே இருக்கின்றோம். குறிப்பாக வடகிழக்கு பிரதேசங்களிலே அதிகமான ராணுவம் போலீசார் குவிக்கப்பட்டிருக்கிற இந்த காலகட்டத்தில் கூட இவ்வாறான சம்பவங்களை நாங்கள் நோக்குகின்ற பொழுது எங்களுடைய சமூகத்தை திட்டமிட்டு அளிக்கின்ற ஒரு செயற்பாடே எங்களுடைய இந்த வடகிழக்கு பிரதேசங்களில் இருந்து கொண்டிருக்கின்றது. அது மாத்திரமல்ல, இன்று சமாதானத்தை பற்றி பேசுகின்றவர்கள், நாட்டிலே மூன்று இடங்களையும் பற்றி பேசுகின்றவர்கள், எங்களுடைய இந்த நாட்டில் ஒரு நிலையான சமாதானத்தை ஏற்படுத்தக்கூடிய திட்டங்கள் எதுவுமே இல்லை, தமிழர் சார்ந்த விடயத்திலே எந்த விதமான அக்கறையுமற்ற ஒரு அரசியல் நிலப்பாட்டை கொண்டிருக்கின்ற இந்த அரசாங்கம் இட்ட வரைக்குமாக ஒரு விடயத்தையாவது தீர்த்ததாக இல்லை. கிழக்கையும் வடக்கையும் குறியாக வைத்து பல திட்டங்களை தமிழருடைய நில ஆக்கிரமிப்பை மிகவும் வேகமாக முன்னெடுக்கிற செயற்பாடுகளே இருந்து கொண்டிருக்கிறது. எங்கு பார்த்தாலும் தமிழர்கள் வாழ முடியாத ஒரு நிலைமை. விவசாயத்தை மேம்படுத்த வேண்டும் என்று சொல்கிறீர்கள், ஆனால் தமிழர்களுடைய விவசாய நிலங்களை திட்டமிட்டு கபலீகரம் செய்கின்ற நிலைமை திருகோணமலை மாவட்டத்திலே மிகவும் மோசமாக நடந்து கொண்டிருக்கிறது. இதனை உடனடியாக இந்த அரசாங்கம் நிறுத்த வேண்டும். எங்களுடைய சமூகம் தொடர்ச்சியாக இந்த நாட்டிலே அடக்குமுறைக்கு முகம் கொடுக்கின்ற ஒரு இனமாகத்தான் இருந்து கொண்டிருக்கிறது. நாங்கள் சமாதானத்தை நினைத்தால் ஏதோ ஒரு பக்கத்தில் எங்களுடைய தமிழர்களின் இருப்பை கேள்விக்குறியாக்குகின்ற செயற்பாடைத்தான் இந்த நாட்டிலே தொடர்ச்சியாக பல துறை சார்ந்தவர்கள் முன்னெடுத்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே திரியா என்று சொல்லப்படுகின்ற அந்த பிரதேசத்திலே தொல்பொருள் என்றும் பண இலாகா என்றும் பாதுகாப்புக்கு என்ற அடிப்படையில் பல விவசாய நிலங்களை கூட கபலீகரம் செய்கின்ற செயற்பாட்டை இந்த அரசாங்கம் முன்னெடுத்திருக்கிறது. இவ்வாறு செய்கின்ற பொழுது தமிழ் மக்கள் மத்தியில் எவ்வாறு நீங்கள் சமாதானத்தை கட்டியெழுப்ப முடியும்? அது மாத்திரமல்ல, எங்களுடைய வரலாற்று சிறப்புமிக்க பல ஆலயங்களை கூட தன்வசப்படுத்துகின்ற ஒரு நிலைமையை கையாண்டு கொண்டிருக்கிறீர்கள். இது எந்த வகையில் நியாயபூர்வமான விடயம்? நாங்கள் இன்னொரு சமூகத்தை அல்லது இன்னொரு இனத்தை அடக்கியாள நினைப்பவர்கள் அல்ல. ஆனால் நீங்கள் அவ்வாறுதான் கடந்த காலங்களில் செயற்படுகிறீர்கள், தற்காலத்திலும் செயற்பட்டுக் கொண்டிருக்கின்றீர்கள். இது எவ்வளவு தூரமான ஒரு நியாயபூர்வமான விடயமாக நீங்கள் பார்க்கின்றீர்கள்? நான் நினைக்கின்றேன், இந்த நாட்டிலே பொய் சொல்பவர்கள், கொலை செய்பவர்கள், சட்டத்தை மீறுபவர்கள், அவர்களுக்குத்தான் நியாயம் உண்டு. அதுதான் இந்த நாட்டிலே நடந்து கொண்டிருக்கிறது. அதற்கு உதாரணமாக பல குற்றங்களை புரிந்தவர்களுக்கு கூட உயர் பதவிகளை வழங்குகின்ற ஒரு நாடாக இந்த நாடு இருந்து கொண்டிருக்கிறது. இது சர்வதேச ரீதியாகவும் இந்த நாட்டுக்கு ஒரு அவப்பெயரை ஈட்டித்தருகிற ஒரு விடயமாக நாங்கள் இதனை பார்க்கின்றோம். ஒரு சமத்துவமான, ஒரு நியாயபூர்வமான விடயங்களை இந்த நாட்டின் தலைவர்கள் கையாள வேண்டும். அவ்வாறு கையாளப்படுகிற பொழுதுதான் இந்த நாட்டிலே வாழுகின்ற ஏனைய சமூகங்களையும் அரவணைத்து சர்வதேசத்தையும் ஒரு நல்ல பெயரை நீங்கள் வாங்க முடியும். தொடர்ச்சியாக உங்கள் தரப்பிலே இருந்து கையாளப்படுகிற விடயங்கள் ஒவ்வொன்றும் இந்த சமூக ரீதியான குழப்படிகளையும் சமூகத்துக்குள் முரண்பாடுகளையும் உருவாக்கக்கூடிய விதத்திலே தான் அவங்களுடைய செயற்பாடுகள் இருந்து கொண்டிருக்கின்றது. எனவே இதனை நீங்கள் நிறுத்த வேண்டும். இந்த நாட்டில் ஒரு நிலையான சமாதானத்தை கட்டியெழுப்பக்கூடிய திட்டங்களை நீங்கள் கொண்டு வாருங்கள். அவ்வாறு இந்த திட்டமும் இல்லாது எங்களுடைய தம் தேசிய கூட்டமைப்பினரை எந்த விதத்திலும் நாங்கள் உங்களோடு இணைந்து செயற்படுவதற்கு தயாரில்லை என்கின்ற விடயத்தினை நாங்கள் உங்களிடம் முன்வைத்து விடைபெறுகின்றேன். நன்றி.
மீளாங்கட்ட கரு அமாத்திய சுரேன் ராகவன் மெத்துமா அபத்துமாட்ட வினாடி தாகத்திர காலே கிளம்பினம்.
Thank you, Chairman. Today, Sri Lanka as a nation, a state and communities living within are facing the most challenging task of rebuilding our common economy, which had fallen almost to a failed state level. But what do I hear in this house from morning? All what I heard was blaming each other, passing the challenge from the opposition to the ruling and from the ruling to the opposition. Mr. President, you will agree that the depth of a civilization is not because it doesn't face any challenges, but because the way a nation will come out from its own challenges collectively. Unfortunately, the state of Sri Lanka does not display that collective national unity to address the most daunting challenge that is in front of us contemporarily. Garu Sabhapathitumani, Shishtacharayaka Gambura Maninne, Ema Shishtacharaya Kisidu Abiyogayakata Muhuna Nodi Jeevathvima Nova, Muhuna Dena Abiyogayanta Taman Sarthakava Ekamutuva Jayaganna Akaraya Mataya. Namut me Garu Sabhave, Garu Parliamentuve Udayasana Sita Ahenna Labune Vada Prativada Pamanak Nevey Dosharopanaya Sabhave Vipakshen Andupakshen Vipakshetat Gonukara Ganeemayi. Meya Ma Hitanava Api Muhuna Dena Abiyogayata Wada Gamburu Tattvayak Mandayat Me Abiyogayen Godennata Api Tavamat Eksatva Wada Nokarana Sanskrutiyakata Talluune Keseda Yannayi. E Nisa Mata Wada Addakim Tibena Pratula Vashen Me Parliamentuve Jeevathvi Me Ratat Dayat Godanagannata Utsahagatha Siyaluma Jeshtha Deshapalagnayangen Ma Ithamathma Onakamen Illa Sitinne Ape Duwa Daruwange Anagathaya Wenuwenwat Danwat Api Paata Kannadi Ayin Kara Me Deshe Anagathaye Unnatiya Sandaha Ekarashi Wannata Podu Wadapiliwalakata Apewa Yakara Gamui Kiyana Ayachanayai. Sri Lankave me mohotedi ape sanchitaya nimavi eta apata dainikawa avashya karana athyavashya dravya ganimata apata videsha vinimayen pamanak gatha haki deval ganimata pawa apata arthika vashyen shaktiyak nathi bawa kuda daruwan pawa dan danna deki esenam Eta pilima kerita api kala yutte kumakda Videsha vinimaya Akarshanaya karagata haki akarin Videsha vinimaya Ayojanaya kara Pravardhanaya karati akarin Vedasrahanak idripat kirimaya Loke piligatta ukramaya vanne Videsha vinimaya ayojanaya ආකර්ෂණය කරන්න හා ප්‍රවර්ධනය කරන්න නම් යමෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඔව් ඇගේ ආයෝජනය කර එයින් වඩාත් හොඳ ප්‍රතිලාභ ලැබිය හැකි යන සහතිකය ඔවුන් වෙත ලබා දීමය. ඒ සහතිකයට අවශ්‍ය වන ප්‍රධාන කාරණය නම් ස්ථාවර වූ ආණ්ඩුවක් ස්ථාවර වූ රාජ්‍යයක් පවත්වාගෙන යෑමය. මේ කාරණා දෙක නැතිව අපි 100%ක් බදු සහන දුන්නත් 100%ක් අපි ආයෝජන ප්‍රවර්ධන කටයුතු කළත් ඉතාමත්ම අඩු ප්‍රමාණයෙන් හෝ ආයෝජනයේ ඒමට වැළකින බව ලෝකයේ සෙසු අද්දැකීම අපට පෙන්වා දෙනවා. එසේනම් මේ ගරු සභාවේ ආර්ථික විද්‍යාඥයන් මෙන්ම පළාත් සභාවලින් සිට සාමාන්‍ය පවුල් වලින් දේශපාලනයට ගොඩ වුණු ගරු මන්ත්‍රීතුමාලා දක්වා කල යුත්තේ ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රථම හා ප්‍රාථමික වමනාව වන ශක්තිමත් ආණ්ඩුවකට තිබෙන බව ලෝකයට තහවුරු කිරීමයි. නමුත් අපි දේශපාලනිකව මේ තරම් ගැඹුරට වෙන් වී තිබෙන නිසා අපට මේ මොහොතේත් බැරි වෙනවා මේ බෙදා වෙන්වීමේ දේශපාලනයෙන් ඔබට ගොස් ශ්‍රී ලංකාවේ අනාගතය හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් එක්වන්නට. ආර්ථික විද්‍යාඥයෙක් නොවන මම දේශපාලන විද්‍යා ශිෂ්‍යයෙකි. දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව එකිනෙක සහසම්බන්ධයෙන් සමාන්තරව හා සමගාමීව දිව යන ශික්ෂණ දෙකක්. එනිසා දේශපාලන කෝණයකින් දේශපාලන විද්‍යා කෝණයකින් බලද්දී ශ්‍රී ලංකාවට සෑම විදිහින්ම මේ ආර්ථිකය ගොඩගන්නට අවස්ථාවක් තිබෙනවා. මම එහෙම කියන්නේ ඇයි? ශ්‍රී ලංකාව ඔබගේත් මගේත් මාතෘභූමිය පිහිටා තිබෙන්නේ මේ ලෝකයේ දැනට පවතින ශිෂ්ටාචාර තුනකින් වැදගත්ම ශිෂ්ටාචාර තුනකින් පෝෂණය වුණු භූමි භාගයක් හැටියට. ග්‍රීකයේ සිට ගලාගෙන යන යුරෝපීය ශිෂ්ටාචාරයත් මහා භාරත ශිෂ්ටාචාරයත් දකුණු පසින් අපට ගලා එන සේදමාවතේ දිගේ ගලා එන චීන ශිෂ්ටාචාරයත් යන මේ ශිෂ්ටාචාර තුනකටම මැදි වුණු භූමි භාගයක්. ගරු සභාපතිතුමනි, අපේ රටේ මහා සම්පත වන්නේ කාරණා තුනක්. යමක් පහසුවෙන් ඉගෙන ගන්නට පුළුවන් ශක්තිමත් වූ ශිල්පීය ඥානය තිබෙන ජනයා අපි සතුයි. අපිට ක්‍රිකට් ඉගෙන ගන්න පුළුවන් ලෝක කුසලානය දිනා ගන්න තරමටම. සාමාන්‍යයෙන් QR කේතකය හඳුන්වා දුන්නම අවුරුදු එකමාරක් විතර යනවා ශ්‍රී ලංකාව වගේ රටක, අප්‍රිකානු ආසියානු වෙනත් රටවල් වල ඒ ක්‍රමය මහජනයා ඉගෙන ගන්නට. නමුත් මේ රටේ පාරේ දුවන ත්‍රීවීල් එලවන සහෝදරයාගේ සිට ආණ්ඩු කරවන කෙනෙක් දක්වා QR කේතකය සතියකින් ඉගෙන ගත්තා. අන්න එයයි අපේ දේශයේ ශක්තිය. යමක් අවබෝධ කරගන්න පුළුවන් ජනතාවක් ජීවත් වීම පළවෙනි ශක්තිය. දෙවැනි ශක්තිය නම් මහා සාගරයක් මැද පිරිසුදු ජලය පවතින ක්ෂම භූමියක් වීම මේ දේශය. තවමත් මේ දේශයේ හරියාකාර වුණු සම්පත් පිළිබඳව සංගණනයක් කර නැති බව ඔබතුමා පිළිගන්නවා ඇති. මේ කාරණා දෙකට සමානව ඇතැම් වෙලාවට ඊටත් ඉහළින් තිබෙන සම්පත නම් ශ්‍රී ලංකාවේ භූමි භාගය මෙන් 11 ගුණයක් වන අපේ මහා සාගරය. Honorable Chair, the world is moving based on what we call blue marine economy. Our history had been built on this economy. Andropause civilization for 900 years continuously existed, excelled, because we were a trading nation. Of course, we made political decisions. සෝලීන්ගේ ආක්‍රමණයෙන් පසු මොකද අපි පල්ලවයන්ට උදව් කළා? පල්ලව සෝලි යුද්ධයේදී සෝලි ජයග්‍රහණය ගත්තා. ඊට පස්සේ පල්ලවයන්ට උදව් කරපු අප ජයග්‍රහණය කළා ඒගොල්ලෝ. ඒ නිසා පොළොන්නරුවට අපි තල්ලු වුණා. පොළොන්නරුව යුගයේ අපි මොකද කළේ? මහවැලිය මහගඟ ගලා ඇමින් මනම් පිටියෙන් හැරි තිරුකුණාමලයට වැටෙන ඒ ගඟ දිගේ අපි අපේ ව්‍යාපාරික ආර්ථිකය ගොඩ නැගුවා, වෙළඳ ආර්ථිකය ගොඩ නැගුවා. එනිසා අපට අවශ්‍ය වන්නේ ස්වභාව ධර්මය හා ධර්මය විසින් අපට ලබා දී තිබෙන මේ මහා සාගර සම්පතෙන් ප්‍රයෝජන ගැනීමය. ලෙනාඩ් වුල්ෆ් බද්දේගම නවකතාවලි වූ ඉංග්‍රීසි ජාතිකයා හම්බන්තොට ඒජන්තවරයා හැටියට ජීවත් වෙද්දී කරපු සිංහල කතාවක් තිබෙනවා බ්‍රිතාන්‍ය මියුසියම් එකේ කටුකෙදර. ඔහු කියනවා, ඔහු ඒ කාලේ පාවිච්චි කරපු භාෂාව අනුව, උඹලාගේ නායකයන්ට කියලා වරායවල් හදපල්ලා උඹලා ශාස්ත්‍රීය ජාතියක් හැටියට ජීවත් වෙන්න පුළුවන් යත්. ඇයි එහෙම කිව්වේ? අද වෙනකොටත් ශ්‍රී ලංකාවට පහලින් නාවික සතපුම් 10කට වඩා අඩු ප්‍රමාණයකින් මුහුදු මාර්ග 60,000ක් යනවා ලෝකේ ඛනිජ තෙල් 3/2කුත් ලෝකේ පරිභෝජනය කරන භාණ්ඩ වලින් 4/1කුත් අපේ ගොඩබිම නම් පහු කරගෙන යන්නේ. නමුත් අපි ප්‍රයෝජනයක් ගන්නවද එතන? ගරු සභාපතිතුමනි, අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති බව අපේ දස්තයන් පෙන්වනවා. එහෙනම් මොකද්ද මෙතන තියෙන වෙනස? අපි තවදුරටත් ලෝකයට බය වෙමින් 60 ගණන්වල 50 ගණන්වල අපේ තිබුණා රුසියාවට ආදරය කරපු රුසියාවේ මොස්කව් නගරයේ මහා වැසි වැටුනොත් මෙහෙත් කුඩාල්ලන සංස්කෘතියක් තිබුණා. ඒක හරිද වැරදිද කියලා අපිට කියන්නට බෑ. නමුත් ඒකේ ප්‍රතිඵල අපි දන්නවා අපට සාධනීය වුණේ නැහැ කියලා. අද වෙනකොට බර්ලින් තාප්පය කඩා බිඳ මත
ඔබතුමාට විනාඩි 2ක කාලයක් ඉතුරුව
තිබුණා. බර්ලින් තාප්පයට කලින් තිබුණු යථාර්ථයක් නෙවෙයි අද තිබෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකය ගොඩ ගන්නට අපි එක් විය යුතුයි. අපේ ආර්ථිකය ගොඩ නැගිය යුත්තේ අහිංසක අම්මලා නංගිලා නැන්දලාව මැද පෙරදිගට යවලා ඩොලර් බිලියන 6ක් ලබා ගැනීමෙන් නෙවෙයි. අපි නවත්තමු ඒක. ශිෂ්ට සම්පන්න ජාතියක් හැටියට වැඩියෙන් පිරිමි වාඩි වෙලා ඉන්න මේ පාර්ලිමේන්තුව තුළ අපි තීරණයක් ගමු. මැද පෙරදිග කාන්තා ශ්‍රමය ආර්ථිකය වෙනුවට අපේ මහමූදෙන් ජයගන්නා වූ ආර්ථිකයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පුළුවන් වෙන ගරු සභාවක් ඇරිට අපි පරිවර්තනය වෙමු. ඒ පරිවර්තනයට අපි දේශපාලනිකව එක් විය යුතුයි කියන එකයි මාගේ ආයාචනය. ඒකයි මගේ පැතුම. බොහොම ස්තුතියි.
මූලාසනයට ගරු නීජ කතානායකතුමා පැමිණෙනවා.
ගරු ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමා,
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද විවාදයට භාජනය කරන ප්‍රධාන කරුණු වලින් කාරණා එකක් තමයි 2008 අංක 17 ධර්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ යටතේ ව්‍යාපෘතියක් බදු නිදාස් කිරීම පිළිබඳව රෙගුලාසි අනුමත කර ගැනීම. මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත ආවේ 2008 රටේ සංවර්ධනය උදෙසා විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ විදේශ ඍජු ආයෝජන වලින් ලංකාවේ සංවර්ධනය නොවිච්චි ප්‍රදේශවලට සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා නිෂ්පාදන අපනයනය ප්‍රමුඛ කරගත්තු ආයෝජන කැඳවල රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ චේතනාවෙන්. නමුත් අපි දැක්කා ලංකාවේ ඍජු විදේශ ආයෝජන කැඳවීම සඳහා බදු සහන ලබා දෙන ආයෝජන මණ්ඩලය අරහත් මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ආපු ආයෝජන වලින් රටේ මොනවද සිද්ධ වුණේ කියන එක පිළිබඳ මීට කලින් කතා කරපු අපේ කතික මහත්තුරු විසින් නොයෙකුත් අවස්ථාවලදී මේක පෙන්වලා දුන්නා. ලංකාවේ බදු ක්‍රමය පිළිබඳව අද වෙනකොට විශාල සාකච්ඡාවකට භාජන වෙලා තිබෙනවා. ඇත්තටම බදු අයකර ගැනීමේ කියාවලියේදී මේ බදු සහන දීම කොච්චර දුරට බදු ආදායම නිවැරදිව රැස්කර ගැනීමට සහ ආයෝජන ප්‍රවර්ධනය වෙලා රැකියා උත්පාදන වෙලා ආර්ථික සංවර්ධනයට හේතුපාදක වෙලා තියෙනවද කියන එක පිළිබඳව සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා පුළුල් විග්‍රහාත්මක සමාලෝචනයකට භාජනය කළ යුතු තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මොකද මේ ආයෝජන මණ්ඩලය හරහා ලබා දීපු බදු සහන සහ මේ ක්‍රමෝපාය සංවර්ධන පනත හරහා ලබා දීපු බදු සහන තුලින් තමයි සම්පූර්ණ ආර්ථිකයේ විදේශ විනිමය ප්‍රමාණය පිටට ඇදිලා යන්න සහ රටේ රාජ්‍ය බදු ආදායම අහිමි වෙන්න හේතුපාදක වෙච්චි මහා විවරයන් විවෘත වුණේ. මම දැක්කා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය, රේගු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය සහ සුරාබද දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයන් පිළිබඳව විශාල වශයෙන් කරුණු ඉදිරිපත් වුණා. ඒ දෙපාර්තමේන්තුවල මම මේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා විතරක් නෙමෙයි සෞභාග්‍ය දැක්ම පිළියෙල කරන අවස්ථාවේ ඉඳලා මේ දෙපාර්තමේන්තුවට ආවේනික වෙච්චි අපි පිටුදැකිය යුතු නිර්මාණය කරගත යුතු අලුත් මාර්ගයන් පිළිබඳව ආදායම් ප්‍රබලයන් පිළිබඳව නිවැරදි කරගත්තු යුතු ප්‍රතිපත්ති පිළිබඳව කරුණු දැක්වීම් කළා තිබෙනවා. හැබැයි අපිට අමතක කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි 2019 බලයට පත් වෙච්ච රජය විසින් බදු සංශෝධන ටිකක් ගෙනල්ලා ආදායම් බදු එකතු කළාගේ මත බදු සහ බදු වල ගෙවන්න ඕනි තියෙන ආදායම් සීමාවන් ඉහළ ධම්මලා ලංකාවේ බදු ක්‍රමයේ උඩු යටිකුරු කළා. බදු මේ බදු ක්‍රමයේ උඩු යටු කර කළා විතරක් නෙවෙයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් හිල්ටන් හෝල්ලේට එකතු කළා. රජයේ මුදල් වියදම් කළා. ඒ නිලධාරීන්ට කිව්වා ඒකට සුරාපති දෙපාර්තමේන්තුවට ගෙනල්ලා තිබුණා. ඒ නියෝගම රේගු දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. කිසිම ආකාරයකින් බදු ගෙවන්න කොට ලියුම් ලියන්න එපා. කිසිම ආකාරයකින් විගණනයට යන්න එපා. කිසිම ආකාරයකින් බදු ගෙවන්නේ ප්‍රශ්න කරන්න එපා. ඒගොල්ලෝ දීලා තියෙන වார்த்தාවක් විතරක් පිළිගන්න. ඒගොල්ලෝ ප්‍රශ්න කරන්න එපා. විගණනය භාජනය කරන්න එපා. ඒගොල්ලන්ගේ ආදායම් වාර්තා පරික්ෂා කරන්න එපා කියලා නිලධාරීන්ට දෙපාර්තමේන්තුවෙන් එළියට බහින්න තහනම් කළා. මේ බදු ප්‍රතිපත්තිය ගෙනාපු එවකට මේ ආර්ථිකය හසුරවපු මුදල් අමාත්‍යාංශය හසුරවපු මුළු රජයම හසුරවපු ජනාධිපති ලේකම්වරයා විදිහට පීබී ජයසුන්දර මහත්තයා දෙපාර්තමේන්තුවට කතා කරලා ගෙන්න ගන්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියන්නේ රෙකෝඩින් එක. ඒක ප්‍රතිඵල විදිහට තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් සුරාපද දෙපාර්තමේන්තුවත් ආදායම් රැස් කරගන්න බැරි තමන්ගේ රාජකාරිය නියමාකාරයට කරන්න බැරි අනපනත් ක්‍රියාත්මක කරන්න බැරි කොන්ද කැඩිච්ච දෙපාර්තමේන්තුව බවට පත් කළේ මේ රටේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා. ඒකේ ප්‍රතිඵල තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිකම දාල යන තත්ත්වයට මේ ආර්ථිකය නිර්මාණය වෙන්න පටන් ගත්තේ ආදායම් අහිමි වීමෙන්. ඒක අමතක කළා. ඒක සම්පූර්ණ වගකීම මේ රජයේ නිලධාරීන් පිට දාලා මේ සභාවේ කතා කරන එක අපිට අනුමත කරන්න බෑ. මූලාසන ආඩුර නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි නිසා මම කියන්න කැමති මේ සභා විනාඩි
දෙකක කාලයක්
මේ අද අපි මුහුණ දීලා තියෙන තත්ත්වය තමයි රාජ්‍ය ආදායම පහළ යනවා ආර්ථිකයේ 8%කින් හැකිලෙන්න යනවා රැකියා නැති වෙනවා අපනයන ආදායම අහිමි වෙනවා ඩොලර් ආදායම නැති වෙගෙන යනවා රජයේ සේවකයන්ට වැටුප් ගන්න බැරි වෙනවා නිෂ්පාදන නැති වෙලා තියෙනවා සලුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේත්‍රය අමුද්‍රව්‍ය ආනායනික අමුද්‍රව්‍ය නැතිවීම තුලින් විශාල වෙළඳපොළ කඩාගෙන වැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සමස්ත தත්ත්වය තුල අපි අලුතෙන් බදු පැනෙව්වා කියලා අලුත් බදු අනුපාත පැනෙව්වා කියලා එව නැත්නම් දැන් හෙට අනිද්දා ආදායම් බදු අනුපාතයේ 36%කට වැඩි කරනවා. අපනයන ආදායම මත බදු මේ වෙනකොට 0.1 ඩොලර් ගේන අයට සම්පූර්ණ සහන දීලා තියෙනවා. මොකද 1 ඩොලර් එකක් හරි හොයාගන්න ඕනි ඉඳා. හැබැයි ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව එකඟතාවය අනුව ලබන මාසේ පළවෙනිදා ඉඳලා 36%ක ආදායම් බදු බද්දක් පනවන්න නියමිත වෙලා තියෙනවා. කොහෙන්ද මේවා මේගොල්ලෝ ගෙවන්නේ? මේ ආයෝජන ටික ඔක්කොම අපේ රටෙන් ගලවගෙන ගියේ නැත්තම් පුදුම තත්යක් ඇති වෙන්නේ. අර කාබනික පොහොර විප්ලවය කළා රටේ කුසිකර්මය නැත්තටම නැති කළා ගෝවියෝ පාරට බස්සලා ඒ රජයට ගෙදර යන තත්ත්වයට සැලසුවා වගේ මේ ආදායම් බදු සංශෝධන හරහා මේ රටේ ව්‍යාපාරික පැලැන්තිය විනාශ කළා කර්මාන්ත පැලැන්තිය විනාශ කළා නිෂ්පාදන පැලැන්තිය විනාශ කළා සුළුහා මධ්‍ය පරිමාණ ශේත්‍රයේ රැකියා ටික නැති කළා දාලා මේ රට විනාශයට ලක් නොවන ආකාරයට මේ බදු සංශෝධන කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතුව තමයි අපිට තමයි මූල්‍ය වගකීම තියෙන්නේ. අපි මේ කියන මූල්‍ය වගකීම මෙතෙක් ක්‍රියාත්මක කරලා තිබුණා නම් හරියට අද මේ කියන අගාධයට පත් වෙන්නේ වෙන්නේ නැහැ. අපි දැන් මේ 225ම දන්නේ නැති එහෙම නැත්නම් මේ 225න් 220ක් විතර දන්නේ නැති 5 දෙනෙක් විතර දන්න මූල්‍ය ප්‍රතිපත්ති බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා තමයි මේ ආර්ථිකයේ මේ තත්ත්වයේ උද්ගත වුණේ. උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න කිව්වා බැංකුව රායවල සල්ලි නැති වුණා. ඒකෙන් විදේශ විනිමය අපිට නැති වුණා. මේ ආකාරයට මේ තත්ත්වයේ තවදුරටත් ප්‍රොමෝට් කරන එහෙම නැත්නම් අභිප්‍රේරණය කරන මේ පනත්තරා තෝරගත්තු ව්‍යාපාරවලට විතරක් බදු සහන ලබා දීමෙන් ඒකීය බදු ප්‍රතිපත්තියක් අකණ්ඩ බදු ප්‍රතිපත්තියක් නිර්මාණය වෙන්නේ නැහැ. ව්‍යාපාරිකෝ දිරිගන්නන නිෂ්පාදනයට පෙළඹවන නිෂ්පාදන උත්තේජනය කරන ජාතික ආර්ථිකයේ නගා සිටීමට සිටවන්න පුළුවන් මේ ආර්ථිකය ශක්තිමත් කරන ශේෂ්ත්‍ර වලට බදු සාහන දීලා මිසක මේ ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට විපක්ෂයේ විදියටවත් ආණ්ඩුව විදියටවත් බෙදිලා අපි බලය ගත්තාම කරනවා, ආණ්ඩුව පළවා හැරියට පස්සේ කරනවා, නැත්නම් ආණ්ඩුව කරනවා විපක්ෂය ඕනේ නැහැ කියන සංකල්ප වලින් ගියොත් මේ 225ටම මේ තියෙන විවසනයේ වග උත්තරකරුවන් වෙලා මේ අවුරුද්ද අග වෙනකොට නිර්මාණය කර මුහුණ දෙන්න බැරි, නිර්මාණය වෙමින් තිබෙන මුහුණ දෙන්න බැරි ප්‍රශ්න සමූහයේ ගිලිලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අභාවයට යන තත්ත්වය රටේ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි අවසන් කරනවා, මේ සභාවේ අවධානය යොමු කරනවා, මේකට තනිය මාණ්ඩුවට මූණ දෙන්න බෑ, මේකට විපක්ෂයට මූණ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි නැවත නැවතත් කියන්නේ සියලුම දෙනා එකතු වෙලා අවම ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදලා ඒ අවම ඒකාබද්ධ වැඩපිළිවෙල තුළ මේ ක්‍රියාත්මක නොකළොත් තමුන්නාසෙලා කරන්න යන විදියට රජයේ සේවකයන්ගෙන් භාගයක් ගෙදර යවලා විශ්‍රාමයටම නැති කරලා පෙන්ෂන් එක ගෙවන්න නැතුව ඉඳලා සමෘද්ධිය කපාහැරලා මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යන එක තියෙද්දි අපි එකතු වෙලා අවම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ ආර්ථිකයේ ගොඩ දාලා මේ රටේ ඉන්න දුගී දුප්පත් ජනතාවට අවශ්‍ය කරන සහන ටික දීලා එයාගේ ජීවිත ආරක්ෂා කරලා කර්මාන්ත ටික ආරක්ෂා කරගන්න පොදු වැඩපිළිවෙලකට යමු කියලා මේ සභාවට යෝජනා කරමින් මට ලැබිච්ච ලබාදීව කාලය ලබාදීව පිළිවෙත ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. ඊළඟට ගරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්.
ස්තුති මුලාසන නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂයෙන්ම අද සාකච්ඡාවට භාජනය වෙන්නේ ක්‍රෝමෆයි සංවර්ධන පනත පිළිබඳ සහ ආනයන අපනයන පාලනය, ඒ වගේම විශේෂයෙන්ම බදු සංශෝධන පිළිබඳ කීපයක්. මේ වන විට අපේ රටේ ආර්ථිකය ඉතාමත්ම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපේ මෙම කාර්තුව තුළ අපේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 8.4% කියලා පුරවකතනේ දන්වලා තියෙනවා. රටක ආර්ථිකය ස්ථාවර වෙන්න නම් ආර්ථික වර්ධන වේගය සහ උද්දමනය පාලනය කරගත යුතුයි. මේ වන විට මේ වන පුරෝගතනයක් තියෙනවා මේ වසර තුළ රටේ ආර්ථික වර්ධන වේගයේ ඍණ 9% දක්වා යයි කියලා. ඒ වගේම උද්දමනය මේ වන විට 70%ට වඩා වැඩි වෙලා තියෙනවා. අද වන විට ආහාර සඳහා උද්දමනය 95%ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයේ ඍණ ආර්ථිකයක් දක්වා පත් වෙලා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි කාලේ 2002 ඍණ ආර්ථිකයක් බවට පත් වෙලා තිබුණා. නිදහසෙන් පස්සේ ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ 2020 කාලේදී ඍණ ආර්ථිකයක් බවට පත් වෙලා තිබුණා. දැන් මේවර රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලා ඉඳද්දී ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික අවපාතය ඍණ 9%ක් දක්වා ආර්ථිකය කඩාවැටලා තියෙනවා, ආර්ථික සංකෝචනය වෙලා තියෙනවා. මේ තුළ රටේ ජනතාවට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මේක නිසා අපි හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා මේකට ප්‍රශ්නෙට විසඳුමක් ගන්න ඕනේ. ඒව නැත්තම් විශාල ප්‍රශ්න රාශියක් මේ ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අයියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට මේ විදිහට කරන්න ගියොත් සමහර විට දැන් අපි දන්නවා ලබන අයවැයෙන් එදා මුදල් ඇමති විදිහට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා මේ ඔක්තෝබර් 15 ඉඳන් පිරිවැටුමට 2%හමාරක බද්දක් දාන. ඒ පිරිවැටුමට එකතු කරන 2%හමාර බද්ද තුල අද ඊයේ ඉඳන් සියලුම බඩුවල මිල වැඩි වෙඩි ඉඩ තියෙනවා. විශේෂයෙන්ම දුරකථන ගාස්තු ඒ සියල්ලම වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් දවස් මාසයකට ලක්ෂ 100ක් මිලියන 10ක ඒ වගේම අවුරුද්දකට ලක්ෂ 120ක පිරිවැටුමක් තියෙන ආයතනයකට ගෙවන්න වෙන අවුරුද්දකට රුපියල් ලක්ෂ 30ක බද්දක්. ඉතින් මේක පාරිභෝගිකයා මත තමයි එන්නේ. මේක පාරිභෝගිකයා මත ආපුහම මේ කබලින් විලිපිට වැටලා ඉන්න පාරිභෝගිකයා තව තවත් පිච්චෙන තත්ත්වයට පත් වෙයි. මොකද ඒ තරම් බඩු මිල වැඩි වීමට ඉඩ තියෙනවා. දැන් ඒක අදහෙත ඉඳන්ම ක්‍රියාත්මක වෙනවා මේ ඔක්තෝබර් 1 ඉඳන්. මම දැක්ක එදා මුදල් ඇමති විදියට රාජ්‍ය අරු ජනාධිපතිතුමා කිව්වා ඉදිරි අයවැයේදී තවත් බදු වැඩි කරන්න යනවා කියලා. දැන් ඒකේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීම මත අපනයන කරුවන්ගේ 30-36% අතර බද්දක් අය කරන්න යනවා මේ ලබන වසරේ. ඒතර ඒ 30-36 අතර බද්ද අපනයන කරුවන්ට අපම ඒකත් සමහර විට බොහෝ දුරට පාරිභෝගිකයා මතට එයි. ඉතින් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ රටේ ජනතාවට? රටේ ජනතාව තව තවත් ජීවත් වෙන්න ඉතා අපහසුතාවට පත් වෙනවා. ආදායම කිසිදැත්ම වැඩිලා නැහැ. ආදායම කිසිදැත්ම වැඩි වෙන්නේ නැතුව සාමාන්‍ය අත්‍යවශ්‍ය ආහාර දාන මිල ඉතා සීක්‍රලිස් වැඩි වෙමින් යනවා.
එතකොට ආදායම වැඩි වෙන්නේ නැතුව සීග්ලෙස අත්‍යවශ්‍ය ආහාර මිල වැඩි වුණාම මොකද වෙන්නේ? මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා මන්දපෝෂණ තත්ත්වයට පත් වෙනවා. මේ මන්දපෝෂණ තත්ත්වයට පත් වෙන්න හේතුව තමන්ගේ එක ලෝක සෞඛ්‍ය ලෝක ආහාර සංවිධානය කියනවා අපේ රටේ 63 ලක්ෂයක් ආහාරිකයෙක් මුණ පාලා තියෙනවා කියලා. සෑම පවුල් 10න් 7ක් විතර එක් වේලක් ආහාර මගහරිනවා කියලා. ඉතින් මේකට හේතුව ඒකයි. ආදායම වැඩි වෙන්නේ නැහැ. නමුත් වියදම වැඩි වෙලා තියෙන දෙගුණයක් තුන. මේ රටෙත් එහෙම තමයි වෙලා තියෙන්නේ. රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ නැහැ. හැබැයි වියදම වැඩි වෙලා තියෙනවා. මේ වෙනුවට අපේ රටේ රාජ්‍ය ආදායම මදි වෙලා තියෙනවා. ණය පොලිය ගෙවන්න. පොලිය ගෙවන්න රාජ්‍ය ආදායම මදි වෙලා තියෙනවා. ආදායමෙන් 76ක් 80ක් විතර පඩි ගෙවන්න විශ්‍රාමිතු පොලට යන තත්ත්වයක් කියලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත්තත් දැන් මේ බදු වැඩි කිරීම තුළින් රාජ්‍ය ආදායම වැඩි කරන්න යම් යම් තීන්දුව ගත්තත් මේ බදු ගෙවන්න පුළුවන් ද ජනතාවට? මේක ව්‍යාපාරිකයන්ට මේ බදු ගෙවන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන්ම කුඩාහ මධ්‍ය පරිපාලන ව්‍යාපාරික සම්පූර්ණයෙන්ම වැටලා තියෙනවා. උන්ට කරගන්න දෙයක් නැතු ඉන්නවා. දැන් බැංකුවල පොලී අනුපාතය 136ක්. උද්දමනයට සාපේක්ෂව පොලී අනුපාතය වැඩි කරලා තියෙනවා. මේ වැඩි කිරීම තුළ 136ක් බවට දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආනයන සීමා පනවලා තියෙනවා. මේ ආනයන සීමා යම් යම් ලිහිම් කිලිම් කෙරුවත් මේ ආනයන සීමා නිසා සහ බදු වැඩි කිරීම නිසා රටේ නිෂ්පාදනයක් නැති තත්ත්වයක් තියෙනවා. මේ නිෂ්පාදනයක් නැති තත්ත්වයක් තුළ රට දැන් මේ රටේ රාජ්‍ය ආදායම ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. රාජ්‍ය ආදායම අඩු වීම තුළ මේ රටේ ආර්ථික වර්ධනයට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම පෙරේද ප්‍රශ්නයක් කිව්වා පාර්ලිමේන්තුවේ. මොකද හැම වෙලාවෙම කියනවා මේ රජයේ ආණ්ඩුව ආවට පස්සේ ණය ගත්තේ නැහැ කියලා. ණය ගත්තේ නැහැ කියලා කිව්වට පස්සේ මම මේ ප්‍රශ්නේ අහපුවා. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේදී ලංකාවේ නිදහසෙන් පස්සේ වැඩියෙන්ම ණය ගත්ත අවුරුදු 3 බවට 21 22 20 21 22 පත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්න විදිහට 2020 සමස්ත ණය ප්‍රමාණය මිලියන 2 බිලියන 2747ක් කෝටි 274,000ක් ණය අරන් තියෙනවා මේ 2020. එතකොට මේක රාජ්‍ය ආදායමට වඩා වැඩි. රාජ්‍ය ආදායමට වඩා විශාල වැඩි ප්‍රමාණයක් ණය අරන් තියෙනවා. බිලියන 3000 ගණක් අරන් තියෙනවා 2021. 2022 හතරවෙනි මාසයේ වෙද්දි බිලියන 1900ක් කෝටි 190,000ක්. 2022 21 කෝටි 300,000කට වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ වගේ ණය අරන් දැන් රාජ්‍ය ණය ප්‍රමාණය සීක්‍රලස වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය ට්‍රිලියන 23යි. 2020දී මේ රාජ්‍ය ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 15යි කෝටි 15,00,000යි. 2023 වෙද්දී පොලී වැඩිවීමත් සමග සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 23,00,000ක් වෙලා තියෙනවා. කෝටි 23,00,000ක් කියන්නේ ඒක පුද්ගලයේ රුපියල් සාමාන්‍ය ණයයි 11,50,000ක් පමණ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මේ රට කොහෙන් කෙලවර වෙයිද? විශේෂයෙන්ම අපි මෙයා කරන මේ වෙලාවේ අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ පාලනය කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න. එහෙම නැති වුණොත් මේ විශාල ප්‍රශ්නය මේ බවට පත් වෙනවා ඉදිරියේදී. අද වෙද්දී මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීම අනුව ප්‍රතිහෝගත කරන්න තීන්දුව කළා තියෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ප්‍රතිහෝගත කරන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේ ඒකට තියෙනවා ලාභ ලබන ආයතන. දැන් අපි දැක්කා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිහෝගත කරන්න ඕනේ. ඒක සත්‍යයි. ඒක කරන්න ඕනේ. හැබැයි ඒකට සමගාමීව කේටරින් ශ්‍රී ලංකන් කේටරින් සමාගම මේ 149 කොටස් දෙන්න යනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් මේක දෙන්න මෙහෙම දෙන්න යනවා. ඉතින් මේවා ලාභ ලබන ආයතන. ඒ වගේම ගුවන් තොටුපළ ලාභ ලබන ආයතනය. ගුවන් තොටුපළ ලාභ ලබන ආයතනයක්. ඒතකොට ගුවන් තොටුපළ ලාභ ලබන ආයතනය තත්ත්වයක් තුළ මේ ගුවන් තොටුපළ කොහොමද ප්‍රතිහෝගත කරන්නේ? ඒ වගේම පුද්ගලිකකරණය හෝ මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන්නේ. ඉතින් මේ තත්ත්වය සියලු මේ සේවකයන්ට කුමක්ද වෙන්නේ? සේවකයන්ට කුමක්ද කරන්නේ? ඒ සඳහා වන්දි දෙන්න මුදල් තියෙයිද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මෙහෙම තියෙද්දි මම හිතන්නේ ආයෝජකයන්ගේ පැමිණීම මේ රටේ වර්තමාන තත්ත්වයත් එක්ක ආයෝජකයන්ගේ පැමිණීම විශාල විදියට මම හිතන්නේ ප්‍රශ්නකාරී වෙනවා. ආයෝජකයෝ මේ රටේ පැමිණීම ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මොකද මේ අපේ රටට ආදායම ලැබෙන රාජ්‍ය ආදායම ලැබෙන ඩොලර් ආදායම ලැබෙන ක්‍රම කිපයයි තියෙන්නේ. අපනයනයෙන් ලැබෙනවා ඩොලර් බිලියන 12ක් පමණ වසරකට. ඒ වගේම ශ්‍රමිකයන් එවනවා ඩොලර් බිලියන 7.5ක් පමණ වසරකට. සංචාරකයන්ගේ ඩොලර් බිලියන 4.5ක් පමණ එනවා. සාමාන්‍යයෙන් අපේ ආයෝජන තියෙන්නේ ඩොලර් බිලියනයක් නැත්නම් එකහමාරක් පමණ තමයි ආදායම. මේ සමස්ත ආදායම ගත්තාම මේ විදේශ ආදායම ගත්තාම ඩොලර් වලින් ඩොලර් බිලියන 25ක් පමණ එනවා. හැබැයි අපි අපි ආනයනය කරනවා ඩොලර් බිලියන 20 කතර මීට පෙර. දැන් ඒක අඩු වෙලා ක්‍රමයෙන් ආනයන සීමාව නිසා ඩොලර් බිලියන 17කට බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පරතරය අඩු කර ගැනීම සඳහා රජය යම්කිසි විශාල ප්‍රයත්නයක් ගැනීම තුළ අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඒක සහ ව්‍යාපාරිකයන්ට විශාල ප්‍රශ්නකාරී වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරගන්න විදියක් නැහැ මේ ආනයන පාලනය නිසා. ඉතින් මේකටත් විශාල වගකීමක් තියෙනවා රජයට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න මේ උද්දමනය පාලනය කිරීමට සහ මේ ආනයන පාලනය කිරීම තුළින් රටේ ජනතාව මේ ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයන්ට වෙන ප්‍රශ්න ටික නිසා මේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩුවීම තුළ මේ අපේ රටේ රාජ්‍ය ආදායම සහ මේ ආර්ථිකයේ විශාල වශයෙන් පළලහැට එන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ එක නිෂ්පාදන බදු ඒ වගේම ක්‍රමපය සංවර්ධන බදු ඒ පනත් සංශෝධනය කිරීම තුළින් බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙයිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක. අපි දැක්කා වාහන එකලස් කිරීම සඳහා කර්මාන්තශාලා කීපයකට මේ බදු සංශෝධනයක් කරලා තියෙනවා 130ක බදු පැනවීමක් තියෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ මුදල් කාර්යක සභාව මේ පිළිබඳ පරීක්ෂා කරලා තමයි මේක අනුමත කරලා තියෙන්නේ. නැත්නම් මේක ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබුණා ව්‍යාපාරිකයන්ට වාහන මේ රටේ ගේන සහ වාහන එකලස් කරන අයට. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නකාරී තත්ත්වය මේ මුදල් කාර්යක සභාව සාකච්ඡා කරලා යම්කිසි තීන්දුවක් අරන් ඇති. ඒක නිසා වෙන්නේ නැති මේ අනුමත කරලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මම මේ මේ රටේ ආර්ථිකය ඉහළ නැගගන්නේ නැතුව ආදායම ඉහළ නැගගන්නේ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නැහැ. මේ විසඳුමක් එන්නේ නැහැ. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විශාල ප්‍රශ්නකාරී වෙනවා. අද වෙද්දි රටේ ජනතාව පවුල් 60 ලක්ෂයෙන් පවුල් 59 ලක්ෂයකට විතර ජීවත් වෙන්න බෑ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේක දැන් සමෘද්ධි සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබුණා. ඒ සමාජ ආරක්ෂණ ජාලය ක්‍රියාත්මක කරද්දී අපි දන්නවා ලංකාවේ පවුල් 23 ලක්ෂයකට විතර සමෘද්ධිය ලැබෙනවා. මේ සමෘද්ධිය ලැබෙන පවුල් වෙන 100% කීයකට මේ අනවශ්‍යයට මේ සමෘද්ධිය ලැබෙනවා දෙනවද අනවශ්‍ය පවුල් වලට. ඉතින් ඒක හොයා බලලා ඒක එතනින් ඉවත් කරලා අනිත් පවුල් සඳහා ඒ අවශ්‍ය ආරක්ෂණ ජාලය සකස් කරන්න ඕන වෙයි. නැත්නම් මේ වෙන විතර මම දැක්කා මේ එක්තරා මේ විශේෂයෙන්ම මේ IMF වාර්තාවක් තියෙනවා ශ්‍රී ලංකාව ඉතියෝපියාවත් වඩා පහළ තත්ත්වයක තියෙනවා කියලා. ඉතින් මේක මේ සමස්ත රටේ මේ නෙමෙයි මේක සමහර කොටස් වලට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අඩු ආදායම් ලාභී අය මේ වෙලාවේ පෝෂණ ඌනතාවයකින් පෙළෙනවා. ඒ පෝෂ්‍යදායී ආහාර ගන්න මුදල් නැතිකම තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ තුල මේ කුමක්ද කරන්නේ? දැන් රාජ්‍ය සේවකයෝ 15 ලක්ෂයක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ 15 ලක්ෂයකට දැන් රජයේම කියනවා 4 දෙනෙක් ඉන්න පවුලක් එක්කෙනෙකුට ජීවත් 4 දෙනාට ජීවත් වෙන්න දවසකට 2500ක් ඕනේ කියලා කෑම කන්න. එතකොට මාසෙකට 75000ක් ඕනේ. අනිත් වැඩ පිළිවෙලත් එක්ක කරන්න මාසෙකට 120000ක් ඕනේ. එතකොට රාජ්‍ය සේවකයට ඒ ප්‍රමාණය ලැබෙනවද? එතකොට 4 දෙනෙක් ඉන්න පවුලක් 5 දෙනෙක් ඉන්න පවුලක් රාජ්‍ය රැකියා කරන එක්කෙනෙකුට මේ කියන ප්‍රමාණය ලැබෙනවද? එතකොට ඒගොල්ලන්ගේ පෝෂණ ඌනතාවය අනිවාර්යයෙන්ම වෙනවා. මොකද ඒගොල්ලන්ට ගන්න මුදල් වියදම් කරන්න මුදල් නැහැ. ඒ තත්ත්වය තුළ එතන පවුල් 15 ලක්ෂයක් තියෙනවා. මේ පවුල් 15 ලක්ෂයෙන් මම හිතනවා පවුල් 8 ලක්ෂයකට විතර මේ ප්‍රශ්නේ බලපානවා. ඒ වගේම සමෘද්ධි පවුල්ක ආදායම මම සාමාන්‍ය මාසෙකට රුපියල් 20000ක් 25000ක් විතර. ඒ සමෘද්ධි පවුලක් කොහමද ජීවත් වෙන්නේ? ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම ගොවි ජනතාවගේ නිෂ්පාදන වලට නියම මිලක් නැතිකම. දැන් හාල් වී නිෂ්පාදනයේ වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න සාමාන්‍ය රුපියල් 150ක් විතර 150ක් 154ක් යනවා කියලා දැන් ගණන් බලලා තියෙනවා. නමුත් රජයේ සහතික මිල රුපියල් 120යි. ඒතොර 120කට වී ටික දීලා ඔහු කොහොමද කන්නයක් කියන්නේ මාස 6ක්. ඒතොර ගොවි අක්කරයක් තියෙන එක්කෙනෙක් කොහොමද මාසයක් ජීවත් වෙන්නේ? ඒ විදිහට බලපුවාම සාමාන්‍යයෙන් අක්කරයකට බුසල් 100ක් විතර එනවා කිව්වොත් සාමාන්‍ය මාසික ආදායම 275000 මේ බුසල් 100 විකුණුවොත් හම්බ වෙන කිලෝ 22ක් තියෙනවා බුසලකට කිලෝ 2200 125 ගානේ දුන්නත් 275000 රුපියල් 75000ක් ලක්ෂයක් යනවා වියදම. එතකොට ඒ ලක්ෂ දෙකෙන් වුණා මාසෙකට රුපියල් 30000 35000ක් ලැබෙන්නේ. ඉතින් පවුල් 20 ලක්ෂයක් 25 ලක්ෂයක් තියෙනවා ගොවි පවුල්. ඉතින් එතකොට ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ? එතකොට අපේ ශ්‍රම බලකාය 85 ලක්ෂයක්. මේ ශ්‍රම බලකායෙන් එතකොට සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු කරන අය කුලී වැඩ කරන අය එතකොට කුලී වැඩ කරන මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් ඒක නිසා අපේ රටේ සමස්ත විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ ප්‍රශ්නෙට මූණ දෙන්න ඕනේ රජය. ඉතින් රජයට අපි විපක්ෂයේ විදිහට අපි සහයෝගය දෙන්න කැමැත්තෙන් ඉන්නවා. මොකද මේක අපේ සමස්ත රටේ ප්‍රශ්නයක් නිසා සෑම කෙනෙක්ගේම. ඉතින් ඒ නිසා මේකට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කළ යුතුමයි. එහෙම නැතුව කැබිනට් මණ්ඩලය වැඩි කරලා කැබිනට් මණ්ඩලය 30කට වැඩි කරලා මේ රජයෙන් ගන්න බඩු වලට ඒගොල්ලන්ට වියදම් කරලා ඊට පස්සේ මේ රාජ්‍ය අමතිවරු 30-40 දක්වා වැඩි කරලා මේ වෙලාව රටේ ජනතාව මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජනතාව අරගලයක් කිරුවේ මෙන්න මේක බලාගෙන ඉන්න බැරුව. මේ රටේ මහජන මුදල් නාස්ති කිරීම වහාම නතර කරන්න කියලා තමයි ඒගොල්ලෝ අරගලය කළේ. ඉතින් අරගලය කරුවාට පස්සේ අරගලය කාර්යය මර්ධනය කරන්න මම දැක්ක පුනරුත්ථාපන කාර්යාලය මොකද පනතක් කියලා ගහනලා මේ අරගල කරාය පුනරුත්ථාපනය කරන්න. පුනරුත්ථාපනය කරන්න ඕනේ අරගල කරපුවාය නෙමෙයි මේ රටේ දූෂණ වංචා කරලා මේ රට මේ තත්ත්වයට පත් කරපුවාය. මේ පුනරුත්ථාපනය කරන්න මේ වගේ මේ තත්ත්වයට පත් ගන්න කරපු දේශපාලකයෝ තමයි පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ අරගල කරපු අය පුනරුත්ථාපනය කළා හරියන්නේ නැහැ. ඒ වගේ පරත් වලින් වෙන්නේ ඒ පනතාලුව හරියට ඒ පනත සම්මත වුණා තනි විශේෂයෙන්ම මේ ඕනෙම කාලයක් පුනරුත්ථාපනය කරන්න පුළුවන් ඕනෙම එක්කෙනෙක්. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් මේ මේ වෙලාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත කියන්නේ ඉතා දරුණු පනතක්. ඒකට කිසිම මේ පොලිසියකින් අවසරයක් නැතුව මේ ඕනෙ කෙනෙක් අත්දැනුර ගන්න පුළුවන් අරන් රඳව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පනත් ක්‍රියාත්මක කිරීම විශේෂයෙන්ම අපි විපක්ෂයේ විදිහට හෙලා දකිනවා. මේ පනත් ක්‍රියාත්මක නොවිය යුතුයි. මොකද අරගලයක් ක්‍රියාත්මක වුණේ මේ රටේ තියෙන යම්කිසි සමාජ ප්‍රශ්නයක් නිසා. ඒ සමාජ ප්‍රශ්නයක් නිසා ඒ ක්‍රියාවෙච්චක අරගලය මර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීම අපි විපක්ෂයක් විදිහට තරේ හෙලා දකිනවා. ඒක සිදු නොවිය යුතු කරුණක්. ඒ නිසා අපි රජයට කියනවා වහාම මේ තීන වර්තමාන තත්ත්වවලට ප්‍රශ්නවලට මිදෙන්න යම්කිසි වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්න. එහෙම කළේ නැත්නම් මේක තව තවත් උග්‍ර වෙයි. රටේ ජනතාව තවත් දෙසැම්බර් මාසේ වගේ වෙද්දි රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වුණොත් මේක තව තවත් උග්‍ර වෙලා මේක සමාජ විශාල ව්‍යසනයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳ යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරුවොත් හොඳයි කියලා විශේෂයෙන් මම හිතනවා. ඒ වගේම මේ වෙලාවේ තියෙන මේ ලෝක අර්බුදයක් තියෙනවා, ආර්ථික අර්බුදයක්. මේ ලෝක ආර්ථික අර්බුදය අපේ රටේ ආර්ථික අර්බුදය එක්කම ඇවිල්ලා තියෙන. මොකද අපේ රට ඒකපාක්ෂිකව අපි ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත් කළා. දැන් අපි ණය ගෙවන්නේ නැති රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට දැන් ඉදිරියේ සෑම වසරකම විදේශ ණය ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 5 ඉඳන් 2026-27 වෙනකන් හැම අවුරුද්දකම ඩොලර් බිලියන 5ක් විතර ගෙවන්න තියෙනවා. ඉතින් මේ ඩොලර් බිලියන 5 ගෙවන්නේ කොහොමද? මේ ගෙවන්න දැන් අපිට මුදල් තියෙනවද? වර්තමාන අග්‍රාමාත්‍යවරයා පසුගිය අයවැය ඉදිරිපත් කරද්දී කිව්වා මේ වසර තුල කිසිම පරිපූර්ණක ඇස්තමේන්තුවක් අපි අනුමත කරන්නේ නැහැ කියලා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන් වෙනවා. ඔබතුමාලා මේ විපක්ෂ නියෝජනය කරන හේසා කරු මන්ත්‍රීතුමාගේ වෙලාව තියෙන එක
මම කතා කරන්න. පරිපූර්ණක ඇස්තමේන්තු ගන්නේ නැහැ කිව්වා මේ අයවැය තුල. නමුත් මේ ඉතිහාසයේ ගත වැඩිම පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත කරගත්ත ඊ පෙද බිලියන 695ක් බිලියන. ඉතින් මේ එතකොට කියන්න එකක් කරන්න එකක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි කියනවා කරුණාකරලා මේ රටේ ආර්ථිකය හසුරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න. මේ හැම වෙලාවෙම අපි මම පසුගිය කතාවෙත් කිව්ව කතාවක් කිව්වා රාජ්‍ය ණය හැංගීම හෙඩ්ඩෙත් විශාල ප්‍රමාණයක් බිලියන් ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් කෝටි 50,000ක් විතර රාජ්‍ය ණය හංගලා තියෙනවා. ඉතින් මේවා කිරීම තුලින් විශ්වාසය නැතිවීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් පසු මේ සමාජ ආරක්ෂණ බද්ද කියලා බද්දගෙන අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ කෝටි බිලියන 140 කෝටි 14,000. පසුගිය කාලයේදී පසුගිය ජනාධිපතිතුමා ඒ වගේම බසිල් රාජපක්ෂ මහත්මයා උදල් ලැබෙති වෙලා ඉඳද්දි අර බදු සංශෝධනය තුලින් මම දැක්ක විගණාධිපතියා කියලා තියෙනවා කෝටි 50,000කට වැඩි ප්‍රමාණයක් ඒ බදු රාජ්‍ය ආදායම අවහිමි වුණා කියලා. ඒක කෝටි 50,000කට වැඩි රාජ්‍ය ආදායමක් අහිමි කරගත්තේ ඉතාමත්ම අනවශ්‍ය විදියට. ඉතින් මේ තත්ත්වයට තුල රාජ්‍ය ආදායම ශීඝ්‍රයෙන් අඩු වුණා. ඒකම කොවිඩ් ප්‍රශ්නය ආවා. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක තවත් රාජ්‍ය ආදායම අඩු වුණා. ඉතින් මේ තත්ත්වය තුල රටේ ජනතාවට මේ කිසියම් දෙයකට සම්බන්ධ නැති මේ අසරණ ජනතාව මේ දේශපාලකයන් විසින් කරගත්ත අමන ක්‍රියා නිසා කිසියම් මේ ගැන දන්නේ නැති මේ අසරණ ජනතාව දුක් විඳිනවා. උන්ට කණ්ඩනේ විශාල ප්‍රශ්නයක්. ජීවත් වෙන්න දෙයක් නැහැ. පවුල්වල දරුවන්ට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. දැන් අපි දැක්කනේ කොළඹ ඉස්කෝලවල ළමයි බුද්ධ පූජාව කරනවා. කොළඹ ඉස්කෝල ළමයි බුද්ධ පූජාව කරනවා දැක්කා. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට පත් උනේ අපි එහෙම තත්ත්වයට පත් වෙන රටක් නෙමෙයි මේක. මේක හොඳ මේ යලමහා පැහැෙන හොඳ රටක්. ඉතින් ඒ අර විශේෂයෙන් පොර රසායනික පොර ප්‍රශ්න ගෙනල්ලා කාබනික පොර ප්‍රශ්න රසායනික පොර ප්‍රශ්න ඒ කිසිම සමීක්ෂණයක් කරන්න නැතුව ගෙනල්ලා මේක රාජ්‍ය විශේෂයෙන්ම ආහාර ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ ප්‍රශ්න ආවේ අපි විහිං දාගත්තේ ඒවා. ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ මේ විහිං දාගත්තේ ඒවා දැන්වත් ඒකට ක්‍රම තවත් වැඩි පිළිලක් හදන්න දැන් පොහොර ලබා දෙනවා කියලා තියෙනවා මහා කන්නේට පොහොර ලබා දෙනවා කියලා දැන් එදා කුෂ්කර්මවතුන්ගෙන් මම ඇහුවා ඔහු කිව්වා නොමිලේ පොහොර ලබා දෙනවා කියලා මේ අක්කර දෙක ආමාර හෙක්ටයාර එකකට වඩා අඩු අයට ඉතින් ඉතා හොඳයි හැබැයි එහෙම පොහොර ලබා දීලා මේ මහා කන්නේවත් අඩුම තරමේ මේ අස්වැන්න වැඩි කරගෙන අපේ ආහාර තියෙන ප්‍රශ්නේ ආහාර තියෙන සුරක්ෂිතතාවය පිළිබඳ වැඩි පිළිලට යොදවන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටින්න මට මේ අවස්ථාව ලබා දී පිළිබඳ ස්තුති කරන බොහොම ස්තුතියි
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි ගරු හේසා විජේතුංග ගරු මන්ත්‍රීතුමා ගරු ඩල සලහපෙරු මැතිතුමා ගරු හර්ෂදී සිල්වා මැතිතුමා ගරු සාර්ථී දුෂ්මන්ත මැතිතුමා ගරු සේහන් සේමසිංහ මැතිතුමා පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ක්‍රම උපාය සංවර්ධන පනත යටතේ නියෝග කිහිපයක් ලබා දීම සඳහාද පාර්ලිමේන්තුව රැස් වෙලා අද අපි සියලු දෙනා අනුමත කරන්න සූදානමින් ඉන්න මොහොතේ විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට උත්තේජනයක් ලබා දෙන්න අපිට විදේශ ආයෝජන අවශ්‍යයි. අපිට විදේශ ආයෝජන අවශ්‍ය වුණාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රට ආයෝජනවලට මිත්‍රශීලී රටක් සහ ඊට අදාළ පරිසරයක් නිර්මාණය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද විදේශ ආයෝජකයෝ සඳහා ආයෝජන අවස්ථා තියෙන හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වෙන්නේ නැහැ. ඒ වගේම තරඟකාරීත්වයෙන් බැලුවත් ශ්‍රී ලංකාව නෙවෙයි ඔවුන්ට තියෙන එකම රට ආයෝජනය කිරීම සඳහා. අද අපි ගත්තොත් ලෝකයේ ප්‍රධාන ආයෝජන රටවල් පහක් තියෙනවා ආයෝජන සඳහා. රටවල් පහක් තියෙනවා. ඒ තමයි ඇමරිකානු එක්සත් ජනපදය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ චීනය. එතකොට මේ වගේ රටවල් ආයෝජන මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරලා මහා පරිමාණ ආයෝජන ආකර්ෂණය කරගද්දී අපිට සිදු වෙනවා අපේ රටට ගැළපෙන ආයෝජන තෝරා ගන්නවා වගේම ඔවුන්ට ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ටික සලසනවා. එතකොට මේ පහසුකම් සලසද්දී තමයි ඔවුන් වෙනත් රටවල් වෙනුවට ලංකාව තෝරගන්නේ. අනික අපේ රටේ ආර්ථිකය ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැනට දළ වශයෙන් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84. දැන් මේ සභාව තුල ලෝකයේ සහ මේ කලාපයේ රටවල් ගැන කතා කර ඒ රටවල් මෙහෙම කරනවා නම් ඇයි ලංකාව මේ දේ කරන්නේ කියලා ඇහුවා. හැබැයි අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 84. ඉන්දියාව ගත්තොත් අද ඉන්දියාව ගැන ගොඩක් කතා කරා. ඔවුන්ගේ ආර්ථිකය ඩොලර් බිලියන 3175ට ආසන්න. ඉන්දුනීසියාව ඩොලර් බිලියන 1186ක ආර්ථිකයක් තියෙනවා. බංගලාදේශය ඩොලර් බිලියන 415කට ආසන්නයි. ෆිලිපීනය 395යි ඩොලර් බිලියන. වියට්නාමය 362යි. පකිස්තානය ගත්තොත් 346යි ඇමරිකානු ඩොලර් බිලියන. එයින් ඒ රටවලුත් ලංකාවත් එකට සමාන කරලා ලංකාවේ ගන්න තීන්දුව තීරණ සාධාරණීකරණය එහෙම නැත්නම් ඒව විවේචනය කිරීම මං හිතන්නේ ගැළපෙන තර්කයක් නෙවෙයි. එහෙනම් අපි ඉතාම සත්භාවයෙන් මේ රැකියා අවස්ථා උත්පාදනය කරන් මේ රටේ ආර්ථිකය ඉතාම දුර්වල මට්ටමක ඉදී අවශ්‍ය විදේශ ආයෝජන ටික අරගෙන ඉන්න. ඒ වගේම ලෝකයට පණිවිඩයක් ගෙනියන්න අද ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත රටවල් ආයෝජනය කරනවා කියන පණිවිඩය අරගෙන ගිහිල්ලා අනික් අයට ආරාධනා කරන්න මේ සියල්ල සඳහා මේ බදු සහන අපි ලබා දීම සිදු කළා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට ඉස්සෙල්ලා කතා කරපු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා කිව්වා එතුමා ඇහුවා ඇයි මේ බදු සහන දෙන්නේ? එතුමා ඇහුවා ඇයි මේ ණය ගන්නෙ? ඒකට හේතුවක් තියෙනවා. එතුමා සංඛ්‍යා ලේඛන වගේක් කිව්වා කොහොමද විදේශ විනිමය ගලා එම් තියෙන්නේ කියලා. ඒ කියපු විදිහට අපනයන වලින් ඩොලර් බිලියන 12ක්, විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක්, ආයෝජන වලින් ඩොලර් බිලියනයක්, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4ක්. මං හිතන්නේ අපි අද තියෙන තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් හිටියොත් හොඳයි. මේ කියන සංඛ්‍යා ලේඛන, මේ කියන ආදායම අපේ රටට ලැබෙනව නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට අපි ආර්ථික අර්බුදයක නැහැ. නමුත් අපිට දැනට විදේශ විනිමය ගේන මේ කියන සංඛ්‍යාවෙන් අපනයන ශේත්‍රය පමණයි ඒ අපේක්ෂිත ඉලක්කවලට අපි ගිහිලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය අපි ඩොලර් බිලියන 4ක් අපිට ඉතිහාසයේ ලැබුණා. හැබැයි වර්තමානයේ එකක් අපේ රටේ තිබිච්ච ප්‍රශ්න සහ COVID-19 වසංගත තත්ත්වය තුලත් අපිට අපේක්ෂිත ඩොලර් බිලියන 4 ලැබෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් ඉතිහාසයේ ලැබෙන උපරිම සීමාවට ගියත් අද අපිට ලැබෙන්නේ නැහැ. ලැබෙන් සල්ලි ටික එවන්න එපා කියලා නෙගටිව් කැම්පේන් එකක් තමයි අරගෙන යන්නේ. එහෙනම් අපිත් කැමති මේ තැනට මේ රට අරගෙන යන්න අවශ්‍ය දේවල් කරන්න. ඒ වගේම මේ කියන ආදායම් අපිට උත්පාදනය කරන්න පුළුවන් නම් අපි මේ කියන සමහර ප්‍රතිසංස්කරණ වලට අපිට ආ යුතුව නැහැ. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි අද ගොඩක් අවස්ථාවල කතා වුණා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව අපි සියලු ප්‍රතිසංස්කරණ කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කාර්ය මණ්ඩල එකඟතාවයන් තුල අපේ රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා ගත යුතු ආදායම් කළමනාකරණය සහ වියදම් කළමනාකරණය ඒක ඇතුලේ තියෙන ණය කළමනාකරණය පිළිබඳව ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අපිට අවශ්‍ය මඟ පෙන්වීම දක්වලා තියෙනවා. එතකොට කවුරු හරි අහනවනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවදද මේ එකඟතාවයන් වලට අපිත් එක්ක එන්නේ කියලා අපිට රට හැටියට දැන් අපේ පැත්තේ වගකීමක් තියෙනවා අපේ ණයකරුවන් සමග සාකච්ඡා කරලා ඒ එකඟතාවයන් වලට විශේෂයෙන්ම ද්විපාර්ශ්වික ණයකරුවන් සමග සාකච්ඡා කරලා ඒ එකඟතාවයන් වලට ඇවිල්ලා නැවත වාර්තා කරන්න අපි දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සූදානම්. මේක තමයි අපේ සැලැස්ම කියලා. එතකොට ඒ සැලැස්ම ඉදිරිපත් කරාම පමණයි අපිට මේ කියන එකඟතාවයන් සනාථ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි රජයක් හැටියට කඩිනමින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් නොවෙන්න ඉතාම විනිවිදභාවයකින් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සූදානමින් ඉන්නවා. ඒකට මුල් පියවර මහ බැංකු අධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා එතුමාගේ ජපාන සංචාරය තුළ එවැගේම ආසියානු සංවර්ධන බැංකුව සමග දැක්වු සාකච්ඡා තුළ මේ තත්ත්වය රටේ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කළා. ඒ අවශ්‍ය අපිට සහයෝගය ලැබේවි කියන විශ්වාසය අපිට තියෙනවා. මෙතෙක් පැවති සාකච්ඡාවලදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි බැලුවොත් විදේශ ස්ථානාපතිවරුන් අපිට ඒ සහයෝගය ලබා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ. කොහොම මොකද එකඟතාවය? කොහොමද රටවල් දෙකටම ණයකරුවන්ට දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන විදිහට කටයුතු කරන්න කියන කාරණා අපි මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. එහෙනම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම අවස්ථාවක ලංකාව සුපසාධක වේදම් කප්පාදුවක් කරන්න ඕනි කියලා උපදෙස් ලබා දීලා නැහැ. ඒක ඉතා වගකීමෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න ඕනි. ඒ වෙනුවට අපිට කියලා තියෙන්නේ අපි සාකච්ඡා කළා තියෙන්නේ මේ රටේ ආදායම් උත්පාදනය කරන්න පුළුවන් මාර්ග වඩා ක්‍රමවත්ව ඒ සැලසුම් ක්‍රියාත්මක කරලා ආදායම් වැඩි කරගන්න අතරතුර තවදුරටත් විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය සහ මේ පවතින ආර්ථික අවපාතය තුළ අපහසුතාවයට පත්වලා ඉන්න පවුල් සියල්ල රැකබලා ගැනීමේ ඒ සුබසාධන වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කරන්න කියලා. එහිඳ සමහර දුර්මත පැතිරෙනවා. දැන් වැටුප් කප්පාදුවකට රජය සූදානම් වෙනවා කියලත් මේ දුර්මත යවනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට අභියෝග තියෙනවා. ඒ අභියෝග මත අපි ආර්ථිකය කළමනාකරණය කරනවා. විශේෂයෙන්ම රජයේ වියදම් අපි රජයේ ආදායම් ටික වැඩි කරන්න 8.5% ඉඳලා අපි වැඩි කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ එකඟතාවයන් මත අපි ප්‍රතිසංස්කරණ වලට අනුමැතිය දුන්න. අපි දන්නවා මේ වගේ අසීරු ආර්ථික මට්ටමක ඉඳිද්දි නැවත ආර්ථිකය ශක්තිමත් කරන්න යන ගමනේ අපි සියලු දෙනාටම අපි බලාපොරොත්තු නොවෙච්ච ඉතාම අසීරු ප්‍රතිසංස්කරණ වලට ගමන් කරන්න සිදු වෙනවා. ඒ මේ වෙලාවේ අපි අසීරු ප්‍රතිසංස්කරණ වලට ගමන් කරන්න වෙන්නේ අපිට අපි ආර්ථිකමය වශයෙන් ඉතාම පහළ මට්ටමක ඉන්න හින්දා. ඒ අසීරුවෙන් මේ අවස්ථාවේ අපි ප්‍රතිසංස්කරණ කරොත් ඉදිරියට ගියොත් අපිට අනාගතය කිසිම අවස්ථාවක මෙවැනි ආර්ථික අවපාතයකට මුහුණ නොදෙන්න රට හැඩගස්ව ගන්න පුළුවන්. රටේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මෙන්න මේ වෙනුවෙන් තමයි අපි ගමන් කරන්නේ. එහෙනම් මම නැවත වරක් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට රජයේ සේවකයන්ගේ වැටුප් ටික ගෙවන්න, අපේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ගෙවන්න, ඊළඟට සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන්ගේ දීමනාව ඇතුළු අනිකුත් මහජන ආධාර ගෙවන්න අපිට මාසෙකට අවශ්‍ය වෙනවා ඩොලර් රුපියල් බිලියන 120කට වඩා වැඩි මුදල. ඒ මුදල අපි ගෙවන්න නියමිත දිනේ ගෙවන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. ඉඳා මේ වෙලාව කිසිදු කෙනෙක් දේශපාලන වාසියක් ලබා ගැනීම වෙනුවෙන් විවිධ මත ප්‍රකාශ කිරීමෙන් වැළකීම යෝග්‍යයි කියන එක අපි ඉතාම අවධාරණය කරන්න ඕනි. ඒ වගේම අද පාර්ලිමේන්තුව තුල කතා වුණා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 115ක ඔවුන්ගේ තැන්පතු සඳහා ගෙවන මුදල්, ගෙවන පොලිය ඉවත් කරන්න මහ බැංකුව කටයුතු කරා කියන කාරණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පවතින ආර්ථිකය කළමනාකරණය කරගන්න, උද්ධමනය පාලනය කරගන්න, ඉල්ලුම සැපයුම අතර ගැළපුමක් ඇති කර ගැනීමට පොලිය අනුපාත ඉහළ නංවල තියෙනවා. අපි කියන්නේ පොලිය අනුපාත ඉහළ නැංවීම හොඳයි කියන එක නෙමෙයි. නමුත් අතීතයේ මේ ගැටලුව නිර්මාණය වෙද්දී ක්‍රමානුකූලව පොලිය අනුපාත ඉහළ නැංවුවා නම් සමහර විට මේ තරම් ඉහළ පොලිය අනුපාතයකට අද රට ගමන් කරන්නේ නැහැ. නමුත් කෙටි කාලීන විසඳුමක් හැටියට මේක ඉල්ලුම සහ සැපයුම ගැළපීමට අවශ්‍ය පාලනය කිරීමට මහ බැංකුව අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් මේ රටේ ඉදුරුම් සඳහා ලැබෙන පොලිය අනුපාතය 115ට වඩා වැඩි. එතකොට 115කට නිශ්චය කරලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිය අනුපාතයක් තිබුවොත් මොකද වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? ඔවුන්ට ගන්න පුළුවන් ඉහළ පොලිය අනුපාතය වෙනුවට පහළ පොලිය අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඒ හින්දා මේ අද සභාව තුල ඉතාම වැරදි ආකාරයට වැරදි ජනමතයක් ප්‍රචාරය කරන්න හැදුවා. මේ වැඩිහිටියන් වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කුඩම්මගේ සැලකිලි දක්වන්න රජය සූදානම් කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ පොලිය අනුපාත, විශේෂ පොලිය අනුපාතයක් ක්‍රියාත්මක කිරීම හරහා ගිණුම් සංඛ්‍යාව මිලියන 1.4 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ ගිණුම් සඳහා ගිණුම් මිලියන 1.4 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ ගිණුම් 1.4ටම සාධාරණය කිරීම සඳහා තමයි මේ 115ක තිබ්බ උපරිම පොලිය අනුපාතයේ සීමාව ඉවත් කරලා තියෙන්නේ. ඉදිරියේදී මේ ආර්ථිකය සංකෝචනය වීම නැවතිලා ආර්ථිකය ප්‍රසාරණය වුණොත්, ප්‍රසාරණය වෙද්දී යම් කිසි හේතුවක් හින්දා ආර්ථිකය දැඩි ශක්තිමත් භාවයකට එද්දී පොලිය අනුපාතයන් අඩු වුණොත්, ඒ පොලිය අනුපාතයන් අපි විශ්වාස කරන ප්‍රමාණයටත් වඩා අඩු වුණොත් මේ පැවති ක්‍රමවේද අනුගමනය කරන්න රජය කිසිම අවස්ථාවක මැලිවෙන්නේ නැහැ කියන එකත් අපි ඉතාම ගෞරවයෙන් මේ සභාවට මතක් කරන්න ඕනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති 2000 වර්ෂයට එහෙම නැත්නම් ඊට පෙර අපි දැක්කා ඒෂියන් ෆයිනන්ෂියල් ක්‍රයිසිස් එකක් ලෝකෙ ඇති වෙන. මේ ඒෂියන් ෆයිනන්ෂියල් ක්‍රයිසිස් එක තුල රටවල් ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වුණා. ඉන්දුනේසියාව, දකුණු කොරියාව, තායිලන්තය වගේ රටවල් ඒ මොහොතේ ඒෂියන් ෆයිනන්ෂියල් ක්‍රයිසිස් එක දැක්ක තමන්ගේ රටේ මුදල් ලේඛකයේ රැකගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් යෙදුවා. හැබැයි ඒ පරිශ්‍රමය තුල ඔවුන්ගේ මුදල් ලේඛක ශක්තිමත් වීම වෙනුවට ඔවුන්ට බැරි වුණා ඒ මුදල් ලේඛක ශක්තිමත්ව අරගෙන යන්න. අපිටත් ඒ හා සමාන ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. දැන් එතකොට අවසානයේ මොකද වුනේ? මේ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගෙනියලා ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 120ට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ඒ මූල්‍ය සහන සහයෝගය අරගෙන නැවත ඒ රටවල් නගා සිටවන්න අවශ්‍ය වැඩ කටයුතු කරා. එයින් ඉදා ඒෂියන් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකෙන් නව ශක්තිමත් රටවල් බවට පත්වච්ච රටවල් අනුගමනය කරපු ක්‍රියාවලීන් වලින් කොටසක් අද අපි මේ පල්ලහැම මට්ටමට වැටලා තියෙන අවස්ථාවක අපි අනුගමනය කරනවා. එයින්ද අපි රටේ ජනතාවගෙන් ඉතාම ගෞරවෙන් කියන්නේ අපි බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ, රජය බදු හඳුන්වා දීම කරන්නේ මේ රටේ ජනතාවට යම් කිසි කේන්තියකින් බදු වරක් පටවන්න නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම ඒකයි කිව්වේ, කෙටි කාලීනව අපි මේ කරන ප්‍රතිසංස්කරණ ඉතාම අපහසු ප්‍රතිසංස්කරණ බවට පත්ව ඒවි. හැබැයි අපේ වගකීමක් යුතුකමක් තියෙනවා ආර්ථිකයක් කඩා වැටලා තියෙන අවස්ථාවක දිගින් දිගට ජනප්‍රියම තීන්දුව අරගෙන කටයුතු කරනවා වෙනුවට කෙටි කාලීනව රජය සමහර විට අප්‍රසාදයට පත් වෙයි. කෙටි කාලීනව දේශපාලනික කෝණයෙන් බලන අයට රජය විවේචනය කිරීමේ අවස්ථාවක් ලැබේවි. හැබැයි මධ්‍ය කාලීනව දීර්ඝ කාලීනව ජටේ ජනතාවගේ ආරක්ෂාව ආර්ථික ශක්තිය සෞභාග්‍ය ඇති කිරීම වෙනුවෙන් තමයි මේ අවස්ථාවේ අපි අසීරු තීන්දු රාශියක් ගන්න සිදු වෙලා තියෙන්නේ. ඒ අසීරු තීන්දු ගන්න අතරතුර රටට යහපත් තීන්දු රාශියක් අපි ගන්නවා. ඒවායේ ප්‍රතිඵල අපි ඉතාම කඩිනමින් ජනතාවට ගේන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා. අපිට ඒ නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සහ ඒ අනුව ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම, අනික් පැත්තෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිව ඉහළට නැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වගේම ලෝකයට මූල්‍යම වශයෙන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ලංකාව අනුගමනය කරනවා කියන පණිවිඩය ලබා දෙන්න ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ කරන සංශෝධන, මේ කරන රිෆෝම්ස්, මේ අපි ගේන අනිකුත් සමහර විට මීට පෙර ක්‍රියාත්මක නොවෙච්ච ආකාරයේ යම් යම් දේ ක්‍රියාත්මක කරන්නේ අර කියන විශ්වාසය ලෝකයේ තුල නැවත අපි දිනාගෙන ණය ගෙවීමට හැකි රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම අතර ඉහළට නංවලා ආයෝජකයන්ගෙන් සහ මේ රට දේශීය ආර්ථිකය තුළ ශක්තිමත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති ගරු අමාත්‍යමනි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අනුමත කිරීමට ගරු අමාත්‍යතුමා සභාවේකඟද
ඉදිරිපත් වේ.
සභාවේකඟද
ආයි
විෂයාංක 2 ඉදිරිපත් කිනු ගරු අමාත්‍යතුමා
ඉදිරිපත් කරනවා.
සභාවේකඟද විෂයාංක 3
ඉදිරිපත් කරනවා.
සභාවේකඟද
ආයි
විෂයාංක 4
ඉදිරිපත් කරනවා.
සභාවේකඟද විෂයාංක 5 ධර්ණ යෝජනා ඉදිරිපත් කිරීමට ගරු මදුරු විතානගේ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ යෝජනා ඉදිරිපත් කිරීමට කලින් අද සභාව තුලින්ම මතු වුණා කාරණා කීපයක්. ඇත්තටම මේ යෝජනාවට පාදක වුණ මූලික අදහස් වුණෙත් ඒක. මොකද පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරු ඉදිරිපත් කරපු කාරණා අනුව අද අපේ රටේ බොහෝ අංශ බැලුවොත් ඉතාම අකාර්යක්ෂමතාවයක් තියෙන බව පැහැදිලි. ඒක අද ජාත්‍යන්තර දර්ශකවලිනුත් මනාව පැහැදිලි වෙනවා. මොකද ලෝක බැංකු ව්‍යාපාර පහසුවන් කිරීමේ දර්ශකයේ අපි ඉන්නේ අද 2022 වර්ෂයේ උඩ 10 වන ස්ථානයේ. ඒ වගේම විවිධ රටට බලපාන ජාත්‍යන්තර දර්ශකවල අපි ඉතාමත්ම පල්ලෙහා මට්ටමක ඉන්නවා පමණක් නොවේ, මෙරටට පැමිණෙන ආයෝජකයෙකුට යම්කිසි නීතිමය ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ නඩු කටයුත්ත විසඳීම පිළිබඳ ලෝක දර්ශකෙත් අපි ඉන්නේ අන්තිමට. ඒ කියන්නේ ආයෝජකයකට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්න විසඳුම හම්බ වෙන්නේ නැති අන්තිම පල්ලෙහා මට්ටමටම අද අපේ රට වැටිලා තියෙන බව ඒ ජාත්‍යන්තර දර්ශක වලින් පේනවා. ඉතින් පසුගිය කාලේ පුරාවටම අපි මේ පාර්ලිමේන්තුවේ 225ට නෙමෙයි මේ රටේ සෑම පුරවැසියෙකුටම තියෙන අමිහිරිම අත්දැකීමක් තමයි තමන්ගේ යම්කිසි බලපත්‍රයක් ගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න, විදුලිය ලබා ගැනීම, එහෙම නැත්නම් වෙනත් බදු කටයුත්තකට යන්න, එහෙම නැත්නම් වෙනත් බිලක් ගෙවන්න, වෙනත් යම්කිසි රජයට සම්බන්ධ බලපත්‍රයක් ගන්න ඒ ඕනෑම අවස්ථාවකදී අඩුම වශයෙන් ඉතාමත්ම අසතුටුදායක රස්තියාදුවක් මේ රටේ වෙනවා. ඒක මේ රටේ ස්වන් රැකියාවක් කරන්න ආරම්භ කරන මිනිහාගේ ඉඳන් එහෙම නැත්නම් පෙට්ටි කඩයක් දාන මිනිස්සයාට බලපත්‍රය ගන්න අවස්ථාවේ
සිට
ජාත්‍යන්තරව මේ රටට එන ආයෝජක දක්වා ඉතාමත්ම අසතුටුදායක තත්ත්වයක් තියෙන නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් ඒ සියලුම දෙනාට. මම මේ යෝජනාව ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක අග ඉහළ නැන්වීම සම්බන්ධයෙන් පැනනගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලෝක බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයෙහි ශ්‍රී ලංකාවේ අගය පසුගිය කාලයේ පහළ ගොස් ඇති එහින්ද ජාත්‍යන්තර දර්ශකවලට අපේ ස්ථානයේ ඉහළ දැන්වීම සඳහා කාරක සභාවක් ඇති කිරීමට මා යෝජනා කරමි.
බෞමිස්සති යෝජනා විස්තර කිරීමට.
ගරුණීය යෝජක නායකතුමනි, තුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරනවා.
සභාව එක්කඟද?
පාර්ලිමේන්තුව 2022
කරුවන්ත සභාව එක්කඟද?
එකක සෝරි.
සභාව කල් තැබීම.
පාර්ලිමේන්තුව 2022 ඔක්තෝබර් මාස 5 වෙනි බදාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
පාර්ලිමේන්තුව හෙට දින 9:30 දක්වා කල් තැබීම.